ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඩිප්තීරයා කියන රෝගය ආසාධනය සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ දිනම් ඔස්ට්‍රේලියාව තුළ අපට අසන්නට නොලැබුණු තරම්. නමුත් මේ රෝගය 1940 වසර පමණ වන තෙක් ඔස්ට්‍රේලියාවේ ළමුන් හට මාරාන්තික අවදානමක් ගෙන දුන් ආසාධනයක් වශයෙන් තමයි සඳහන් වන්නේ. මේ සඳහා පසුකාලීනව එන්නත් ලබා දීම් යම් ආකාරයකින් ක්‍රමානුකූලව සිදුවුණා. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ මේ රෝගය පාලනය කිරීමත් සිදුවුණා. නමුත් මේ පහුගිය සතිය දෙක තුළදී අපට අසන්නට ලැබුණු පුවතක් හේතුවෙන් මේ ආසාධනය සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කරන්න තමයි SBS සිංහල සේවයෙන් අද අපි කල්පනා කරේ. ඉතින් අපි අද කතා බහ කරන්නේ වසර ගණනාවකට පසු ඔස්ට්‍රේලියාවේ යලිත් හිස ඔසවීමේ තත්ත්වයක් දකින ළමුන්ට ජීවිත තර්ජනයක් පවතින ඩිප්තීරියා ආසාධනය සහ ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දැන සිටිය යුතු දේ සම්බන්ධයෙන්. මේ සඳහා අපත් සමග අදත් සම්බන්ධ වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ ලක්ෂිනී ගුණසිරි වෛද්‍යතුමිය. අයිබෝන් වෛද්‍යතුමනි, සුබ උදෑසනක් කියලා පිළිගන්නවා ඔබව.
සුබ උදෑසනක් නිකුණ අයිබෝන්.
ඔබේ වෛද්‍යතුමනි, දැන් මේ ඩිප්තීරියා ආසාදනය කියන්නේ මොකක්ද සහ මේ ආසාදනය පැතිරෙන්නේ කොහොමද?
ඔව්, ඩිප්තීරියාව කියන්නේ ඔස්ට්‍රේලියාවේ විරල තත්ත්වයක් නිකුණ කලින් සඳහන් කරා වගේ. ඩිප්තීරියාව කියලා අදහස් කරන්නේ යම් රෝගී තත්ත්වයක් බැක්ටීරියාවක් නිසා ඇතිවෙන, බැක්ටීරියාවට කියනවා අපි කොරන බැක්ටීරියම් ඩිප්තීරියා කියලා. ඒක ඉතාමත් විරලයි මේ කාලේ. මොකද හොඳ ප්‍රතිශක්තිකරණ එන්නත් ඒ සඳහා තියෙන නිසා, සහ ඒ ප්‍රතිශක්තිකරණ එන්නත් ළමයින්ට සහ අවශ්‍ය වන වැඩිහිටියන්ට දෙන්න නියම වැඩසටහනක් ඔස්ට්‍රේලියාවේ සහ අනිත් රටවල් බොහොමයක තියෙන නිසා. නමුත් මේ රෝගයේ තියෙන වැදගත්කම තමයි මේ විරල වුණාට මේකෙන් රෝගීන්ගේ ජීවිත හානි විය හැකි රෝගයක්. බොහොම කාලයකට පෙර මේට ප්‍රතිශක්තිකරණය අඳුන්වා දෙන්න කලින් ළමයින්ට ඉතාමත්ම මාරාන්තික වුණු සහ ළමයින් ගණනාවකගේ ජීවිත අහිමි කරපු රෝගයක්. ඒක නිසාම තමයි මේට විරුද්ධ ප්‍රතිශක්තිකරණයක් නිපදලා ඒක ක්‍රමානුකූලව ළමයින්ට සහ අවශ්‍ය කරන වැඩිහිටියන්ට ලබා දෙන්න පියවර අරගෙන තියෙනවා. ඉතින් මේ රෝගය සාමාන්‍යයෙන් බෝ වෙන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව. නමුත් ශ්වසන පද්ධතිය වගේම සම ස්නායු පද්ධතිය සහ සමහර වෙලාවට වකුගඩු වලටත් පැතිරීමක් යම් අවධානයක් වෙන්න පුළුවන් සහ හදවතටත් බලපෑමක් කරන්න පුළුවන් රෝගී තත්ත්වයක් මේක. පැතිරෙන්නේ මම කලින් කිව්වා වගේ බොහෝ විට ශ්වසන පද්ධතිය ආශ්‍රිතව නම් යම් රෝගේ හැදුණු කෙනෙක්ගේ කැස්සක් කිවිසුමක් කනකොට පිටවෙන විඳිති. එහෙම නැත්තම් ඩ්‍රොප්ලට්ස් වලින් මේක බෝ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් ඩිප්තීරියාව සමේ ඩිප්තීරියාව හැදිච්ච කෙනෙකුට සමේ තියෙන තුවාලයකින් මේ රෝගී පුද්ගලයාගේ යම් තුවාලේ තියෙන ශ්‍රාවයන් වැනි දේවල් අනිත් එක්කිනාට පත ගෑවම එහෙමත් බෝ වීමක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැනගන්න ඕන දේ තමයි මේ ඩිප්තීරියා බැක්ටීරියාවට පුළුවන් මිනිසුන්ගේ ශරීරයෙන් පිටත අපි කියනවා සාමාන්‍යයෙන් පරිසරයේ තියෙන සර්ෆස් එකක දින ගණනාවක් උනත් පවතින්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. ඉතින් එතකොට මේ රෝගියෙකුට මේක සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් එන්න පුළුවන් රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් බැක්ටීරියාව ආසාදනය වෙලා දින දෙකක් හෝ පහක් ඇතුළත වගේ කාලයක් යනවා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න. ඒ පෙන්නුම් කරන්න පුළුවන් රෝග ලක්ෂණ බොහෝ විට එන්නේ ශ්වසන පද්ධතිය හා සම්බන්ධයෙන්. එන්න පුළුවන් රෝග ලක්ෂණ තමයි බොහෝ විට මේ සෝතෝට් කියලා කියනවා. එහෙම නැත්නම් උගුර රිරීමක්, ගිලීමට අපහසුතාවයක්, හුස්ම ගැනීමේ අපහසුවක්, එහෙම නැත්නම් සිරුරේ මලානික බව, පණ නැති ගතියක්, උණ ගැනීමක් සහ සමේ එන්න පුළුවන් තුවාල. ඒ වගේම මේ රෝගයේ සම්බන්ධ විශේෂම දේ තමයි මේ රෝගයේ ශ්වසන පද්ධතිය හා සම්බන්ධයෙන් ඇති වුණ අයට මේ උගුර පරීක්ෂා කළ බැලුවම අලු පාටට යම් ඒකට කියන පටලයක් වැනි යමක් දකින්න ලැබෙනවා. ඒක තමයි මේ රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය. ඉතින් මේ එවැනි දෙයක් තමයි සිද්ධ වෙන්නේ මේ රෝගය වැළඳුනාම. ඒකට බොහෝ විට හේතු වෙන්නේ මේ බැක්ටීරියාව මිනිසුන්ගේ සිරුරට ඇතුල් වුණාම නිකුත් කරන මේ ටොක්සින් එක නිසා තමයි බොහෝ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ ටොක්සින් එක නිසා ඇති වෙන ප්‍රශ්න බලපානවා හදවතේ මාංශපේශි වලට, එහෙම නැත්නම් මයෝකාඩයිටිස් කියලා කියනවා, ස්නායු වලට බලපාන්න පුළුවන්, සමහර වෙලාවට මේ වකුගඩු වලටත් බලපාන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ හුස්ම ගන්න විදිති වලින් රෝගියෙක්ගේ තුවාලේ යම් ශ්‍රාවයන් වලින් එහෙම නැත්නම් ඒ රෝගියෙක්ගේ ශ්‍රාවයන් තවරණු මත පිටකින් තව කෙනෙක්ගේ සිරුරේ තුවාලයක් හෝ යමක් එහෙම ගැටුණාමත් මේක බෝ වෙන්න පුළුවන්. ඒ වගේම මේ රෝගේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයද, ඒ කියන්නේ ඇසිම්ප්ටොමැටික් කැරියර්ස් ලගිනුත් මේ රෝගේ බෝ වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ රෝගේ මේ බැක්ටීරියාව රෝගයක් ඇති කරන්න පුළුවන් සහ මේ බැක්ටීරියාවට වාසය කරන්න පුළුවන් මිනිසුන්ගේ සිරුරවල විතරයි, වෙනස් සතුන්ගේ සිරුරවල එහෙම රෝගයක් ඇති කිරීමේ හැකියාවක් නැහැ.
අපි මේ ආසාදනයේ පැතිරීම සම්බන්ධයෙන් කතා කරා. මේ ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා අත්‍යවශ්‍යම මොන වගේ පියවරද ගත යුතු වන්නේ?
ඔව්, ආරක්ෂා වීමට ගත යුතු ප්‍රධානම පියවර තමයි මේ රෝගයට නිපදවල තියෙන ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම. මේ ප්‍රතිශක්තිකරණය මගින් බොහෝ දුරට මේ රෝගේ වැළඳීම වළක්වනවා. ඒ අනුව තමයි මේ ඔස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල දැනට මේ ලිප්තීරියා කියන රෝගය මේ තරම් විරල තත්ත්වයකට පත් කරලා තියෙන්නේ. දැන් ඔස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තිකරණ ලැයිස්තුව එහෙම නැත්නම් නැෂනල් ඉමුනයිසේෂන් ප්‍රෝග්‍රෑම් කියලා කියනවා, ඒකට සාමාන්‍යයෙන් සති 6 දරුවන්ගේ පටන් ක්‍රමානුකූලව මේ රෝගයට අදාළ එන්නත් ලබා දෙනවා. සති 6න් මාස 4න් මාස 6න් ඊට පස්සේ මාස 18දී අවුරුදු 4දී අවුරුදු 12-13 අතර කාලයේදී තමයි දරුවන්ට මේක ලබා දෙන්නේ. ඒ සමගම ගර්භණී කාන්තාවකට, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැම ප්‍රෙග්නන්සි එකටම එක සැරයක් මේ වැක්සින් එකෙන් බූස්ට් එකක් ලබා දෙනවා. ඒ වගේම දැන් සමහර සෞඛ්‍ය සේවකයන්, රසායනාගාර සේවකයන් වගේ බොහොම හයි රිස්ක් රැකියාවල් කරන අයට අවුරුදු 10කට සැරයක් මේ එන්නත ලබා දෙනවා. අවුරුදු 50ට වඩා වැඩි පුද්ගලයන්ටත් ඒගොල්ලන්ගේ යම් යම් තත්ත්ව සලකා බලලා මේ එන්නත ලබා ගන්න පුළුවන්. ඉතින් එන්නත ලබාගැනීම තමයි මේ රෝගයෙන් ගැලවීමට තියෙන ප්‍රධානම ක්‍රමය. අනිත් එක තමයි යම් කිසි කෙනෙකුට මේ රෝගය තියෙනවා කියලා ඔබ දන්නවා නම් එවැනි පුද්ගලයන් සමග මිශ්‍ර වෙන්න යන්නේ නැතුව සිටීම සහ අර අපි හැමතිස්සෙම දැන් ඕනෑම රෝගයක් ගැන කතා කරන වගේ හයිජිනික් ප්‍රැක්ටිසස්, ඒ කියන්නේ අත්සේ දීම, සුසුන පද්ධතිය, රෝගයක් තියෙනවා නම් මාස්ක් එකක් පළඳීම වගේ දේවල් වලින් තමයි මේ රෝගයෙන් ගැලවෙන්න තියෙන ප්‍රතිකාරය. අනිත් අතට රෝගේ හැදුණු කෙනෙක් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ඒහා සම්බන්ධයෙන් ලබා දෙනවා.
ඔව්, අපි කතා බහ කරමින් සිටියේ වසර ගණනකට පසු ඔස්ට්‍රේලියාවේ යළිත් හිස ඔසවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන ළමුන්ට ජීවිත තර්ජනයක් පවතින ඩිප්තීරියා ආසාදනය සම්බන්ධයෙන්. වෛද්‍යතුමනි, යම් හේකින් මේ දරුවාට ආසාදනය වී ඇති බවට දෙමාපියන් හඳුනාගත්තොත් අත්‍යවශ්‍යම ඔවුන් කුමක්ද සිදු කළ යුතු වන්නේ?
ඔව්, මේ ඩිප්තීරියාව කියන රෝගී තත්ත්වය මං කලින් කිව්වා වගේ මේක ඉතාමත් ඉක්මරින් පැතිරෙන්න පුළුවන් ලෙඩක් නිසා සහ එන්නතක් මගින් පාලනය කර හැකි සහ පාලනය කළමින් පවතින දෙයක් නිසා මේ ඩිප්තීරියාව රෝගී තත්ත්වය යම් කෙනෙකුට වැළඳිලා තියෙනවා හෝ තියෙනවා කියලා සැක කළොත් සෞඛ්‍ය සේවකයෙක් බැඳිලා ඉන්නවා ඒ අදාළ තමන්ගේ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒක දන්නල්. ඒ කරන්නේ එතකොට ඒ රෝගියාගෙන් මේ තත්ත්වය තවදුරටත් අනිත් අයට බෝවෙන එක වැළැක්වීම සහ රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා. එතකොට දෙමව්පියන් හිතනවා නම්, සැක කරනවා නම් බැරි වෙලාවත් තමන්ගේ දරුවාට මෙහෙම දෙයක් තියෙනවා කියලා. එතකොට ඒගොල්ලන්ට කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ඒ හා සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරයා හම්බ වෙලා කතා කිරීම. පවුලේ වෛද්‍යවරයා හම්බ වෙන්න යන්න බැරි නම් ටෙලිහෙල්ත් හරි ටෙලිෆෝන් කෝල් එකක් දාලා හරි මේ සා සම්බන්ධයෙන් කතා කරලා අවශ්‍ය ප්‍රතිකාර ගන්න ඒ සඳහා යොමු කරන්න ඕනේ. ඊට අමතරව කරන්න තියෙන්නේ ගුඩ් හෑන්ඩ් හයිජින්, එහෙම නැත්නම් අත්පිරිසිදු කිරීම, මුඛාවරණ පැළඳීම වගේ දේවල්. අනිත් දේ තමයි අපි සලකන්න ඕනේ ප්‍රධාන වශයෙන් මේ රෝගයේ යම් කෙනෙකුට වැළඳුණොත් ඒ රෝගියා හා සමග ජීවත් වෙන අනිත් අය සහ දින කීපයක් ඇතුළත රෝගියා හමු වෙච්ච අනිත් අයටත් බොහෝ විට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. හෝ ඒගොල්ලන්ගේ එන්නත් ඒගොල්ලෝ කලින් අරන් තියෙනවද, ඒගොල්ලෝ එන්නත් අන්තිමට ලබා තියෙන්නේ කොයි කාලෙද, ඒ වගේ දේවල් හොයලා ඒගොල්ලන්ටත් එන්නත් ලබා දීමක් සිදු කරන්න වෙනවා. එතකොට දෙමව්පියන්ට ඒ හා සම්බන්ධයෙන් කළ හැකි ප්‍රධානම දේ තමයි ඔබ සැක කරනවා නම් ඔබේ දරුවාට මේ රෝගේ වැළඳිලා තියෙනවා කියලා ඒ දරුවාව අනිත් අයගෙන් වෙන් කර තැබීම සහ සමනුත් හෑන්ඩ් හයිජීන්, මුඛාවරණ පැළඳීම වගේ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සහ වෛද්‍ය උපකාර පැතීම.
ඔව්, දැන් ඔස්ට්‍රේලියාවේ මේ ඩිප්තීරියා ආසාදනය සඳහා ලබාගත හැකි සේවාවන් මොනවද කියලත් අවසාන වශයෙන් මතක් කරමු වෛද්‍යතුමනි.
ඔස්ට්‍රේලියාවේ මේ හා සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය කරන සෞඛ්‍ය තොරතුරු සාමාන්‍යයෙන් තමන්ගේ ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා වෙබ්සයිට් එක, එහෙම නැත්නම් වික්ටෝරියා ප්‍රාන්තේ නම් වික්ටෝරියන් පබ්ලික් හෙල්ත් වෙබ්සයිට් එකේ තියෙනවා. අවශ්‍ය නම් කෙනෙකුට ඉන්ටර්නෙට් එකේ ගූගල් සර්ච් එකක් කරොත් ඩිප්තීරියා කියලා, එතකොට සාමාන්‍යයෙන් එවැනි දේවල් විස්තර හොයාගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය සේවාවන් හා සම්බන්ධව තියෙන විස්තර. එතකොට ඒ විස්තරවල තියෙන ඩිප්තීරියාව ගැන සාමාන්‍යයෙන් අපි කතා කරපු විස්තර සහ මොනවද අවශ්‍ය කරන ප්‍රතිකාර, මොනවද ගන්න පුළුවන් ප්‍රතිකාර වගේ සාමාන්‍ය විස්තර තියෙනවා. එතකොට ඊට අමතරව තියෙන සේවාවන් තමයි මං කලින් කිව්වා වගේ මේ ප්‍රතිශක්තිකරණය හා සම්බන්ධයෙන් තියෙන සේවාවල්. මොකද මේ රෝගය පාලනයට ප්‍රතිශක්තිකරණය ඉතාමත් වැදගත් වෙන නිසා ඒක තමයි කුඩා දරුවන් සති 6 දරුවන්ගේ සිට පාසල් යන වයසේ දරුවන් දක්වා මේ ඉන්නත ක්‍රමානුකූලව නොමිලේ ලබා දෙන්නේ නැෂනල් ඉමුනයිසේෂන් ප්‍රෝග්‍රෑම් එක හරහා. ඊට අමතරව ගර්භණී කාන්තාවන්ටත් මේ වැක්සින් එක ලබා දෙනවා. ඒගොල්ලන්ගේ හැම ප්‍රෙග්නන්සි එකකින්ම, ඒ කියන්නේ කලින් ප්‍රෙග්නන්සි එකට කොච්චර කාලයකට පසුවද මේ දෙන්න කියලා බලන්නේ නැතුව. මොකද ඒක මේ වැළැක්වීමට ගන්න ක්‍රියාමාර්ගයක් විදියට. එතකොට අනිත් එක තමයි දැන් සෞඛ්‍ය සේවයේ දෙන කට්ටියට, එහෙම නැත්නම් අපි හිතනවා හයි රිස්ක් රසායනාගාර සේවකයන් වැනි අයට ඒගොල්ලන්ගේ සේවා ස්ථාන වලින් ඒවා බොහෝ විට හොයා බලනවා සහ එම එන්නත් ඒගොල්ලන්ටත් ලබා දීමක් සිදු කරනවා ඒ රැකියාව හා සම්බන්ධයෙන්. ඊට අමතරව ඉතින් මේ රෝගයට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන්නේ ඇන්ටිබයොටික්. ඊටත් අමතරව දරුණු රෝගියෙක් නම්, බොහොම දරුණු තත්ත්වයක් නම් තියෙනවා අර ඇන්ටිටොක්සින් කියන එක. අර මම කලින් කිව්වා වගේ ටොක්සින් එකක් නිපදවනවා මේ බැක්ටීරියා එකෙන්, ඒ ටොක්සින් එකට ඇන්ටිටොක්සින් කියලා එකක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිතරම කියන්නේ රජේ රෝහල් ආශ්‍රිතව තමයි එවැනි දේවල් එවැනි පහසුකම් තියෙන්නේ. ඒ දේවල් තමයි එතකොට මේ හා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ජනතාවට තියෙන සේවාවල් ප්‍රධානම වශයෙන් කියන්න ඕනේ නොමිලේ සැපයන එන්නත්.
හොඳ, අපි කතා බහ කරමින් සිටියේ වසර ගණනකට පසු ඔස්ට්‍රේලියාවේ යලිත් හිසස්වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන, ඒ වගේම ළමුන්ට ජීවිත තර්ජනයක් වන ඩිප්තීරියා ආසාදනය සහ ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දැන සිටිය යුතු දේ පිළිබඳව. මේ සඳහා පත් සමග අද දවසේදී සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ළමා රෝග විශේෂඥ ලක්ෂිණී ගුණසිරි වෛද්‍යතුමිය. එමනම් වෛද්‍යතුමිනේ, ඔබට සමුදෙනවා, බෙහෙවින් මස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. අයිබෝන්.
ඔබට සුබ දවසක් නිකුණ. අයිබෝන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.